ආයිබුවන් ආදරණීය දරුවනි, සුබ දවසක්, නිරෝගීමත් දිවියක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි මේ වැඩසටහන අපි මෙලෙස ආරම්භ කරනවා. මං හිතන්නේ දෙවනි දවසේ හැටියට මේ ආදරණීය දොළ පුතාලා මුණ ගැහෙන දවස අපි. ඒතර අපි පසුගිය පාඩමේදී මේ විෂය පිළිබඳවත් ඒකේ තියෙන ප්‍රධාන කොටස් දෙකින් එකක් වෙච්ච ගිනුම්කරණය පිළිබඳවත් මූලික හැඳින්වීමක් කරා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ගිනුම්කරණ සමීකරණය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. එසම මම හිතනවා 10 ශ්‍රේණී පෙළපොත, 10 ශ්‍රේණියේ දරුවනුත්, ඒ වගේම 11 ශ්‍රේණියේ දරුවනුත් මේ පොත තබා ගැනීම ප්‍රයෝජනවත් වෙනවා අපිට මේක පැහැදිලි කිරීම සඳහා. කොද අපි හඬ විතරයි ඔබට ඇහෙන්නේ. ඒ නිසා එවලෙස පෙළ පොත තිබුණොත් හොඳයි. එතකොට ගිනුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද? ඔබ මේ වෙන විටත් දන්නවා සමීකරණයක නම් පැති දෙකක් තියෙනවා. එතකොට මේ එකක වෙන බලපෑම අනිත් පැත්තට බලපෑමක් සිද්ධ වෙනවා කියන එක. ඒ අනුව ගිනුම් කරන සමීකරණය කියලා සරලව අපි ගත්තොත්, කියන්නේ ව්‍යාපාරයක වත්කම් වල ඇතිවන බලපෑම කොහොමද හිමිකමට නැත්නම් වගකීම් වලට ඇති වෙන්නේ? පැහැදිලිනේ. එතකොට මේ වත්කම් සහ වගකීම් වලට ඇතුවන බලපෑම තමයි මේ සමීකරණයෙන් පෙන්නුම් කරන්නේ. එතකොට මේ සමීකරණය ගොඩනැගීමේදී ළමයි ඉතාම සරලම අදියර තමයි වත්කම් සමානයි හිමිකම්. එතකොට ඔබ මේ වන විටත් දන්නවා වත්කමක් කියන්නේ මොකක්ද? හිමිකම කියන්නේ මොකක්ද? එතකොට සරලව ගත්තොතින් වත්කම් සමානයි හිමිකම කියන එක තමයි ගිනුම් කරන සමීකරණය. එතකොට අපි මේක නිදසුණක් ඇසුරින් බලමු. රුපියල් 500,000 යොදාගෙන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එතකොට දරුවනි, රුපියල් 500,000 මුද යොදලා ව්‍යාපාරයක් ආරම්භ කෙරුවයින් පස්සේ ඒ ව්‍යාපාරයේ වත්කම තමයි මේ රුපියල් 105,000 මුදල් කියන වත්කම ව්‍යාපාරයට ලැබෙනවා. ඒ වගේම අපි කලින් දවසේ මතක් කරපු විදිහට ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරිකයාට නැත්තම් මේ යොදවපු මුදල යම් දවසක ගෙවිය යුතු නිසා අපි කිව්වා ඒක වගකීම, ප්‍රධාන වගකීම නැත්තම් හිමිකම, ව්‍යාපාරිකයාගේ හිමිකම. කියන්නේ අපි ඒකට සලකනවා ප්‍රාග්ධනය. නම් ප්‍රාග්ධනය කියන එක තමයි ව්‍යාපාරේ ප්‍රධාන වගකීම වෙන්නේ. වත්කම් සමානයි හිමිකම. පැහැදිලි. එතකොට තවදුරටත් මේක විකාශනය වෙනකොට අයිතිකරුවා විතරක් නොවේයි ව්‍යාපාරයට ධනය සපයන්නේ, ප්‍රාග්ධනය සපය. එතකොට බාහිර පාර්ශවයකොත් ව්‍යාපාරයට අරමුදල් සපයන්නට පුළුවන්. එතකොට අන්න දෙවනි අදියර හැටියට අර වත්කම් සමානයි හිමිකම කියපු ඒ සමීකරණය තව ටිකක් ඉස්සරහට ව්‍යාප්ත වෙනවා, ප්‍රසාරණය වෙනවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා මේක ව්‍යාප්තයි. එතකොට මේ වගකීම කියන්නේ මෙතනදී කියන්නේ බාහිර පාර්ශවයකට බැඳීමක් ඇතිවීම. එතකොට දැන් අපි අර ගත්තු නිදසුන එකම, එතකොට අයිතිකරු යොදපු මුදලට අමතරව, ඒ කියන්නේ රුපියල් 50,000ට අමතරව මෙම ව්‍යාපාරයේ බැංකු ණයක් ගත්තා නම්, රුපියල් 103,000ක, දැන් එතකොට ව්‍යාපාරයේ වත්කම කලින් තිබුණ රුපියල් 105,000යි දැන් බැංකුවෙන් ලබාගත්තු රුපියල් 103,000ත් එක්කම 108,000. එතකොට හිමිකම් දන වගකීම් කියන එක තුළ ඔබ දැන් මේ තොරතුරු ඇතුළත් කෙරුවොත් ව්‍යාපාරයේ හිමිකම 105,000යි වගකීම් 103,000යි. ඒ අනුව තමයි වත්කම් පැත්තේ අට සමන්විත වෙනවා මේ පැත්තේ ලක්ෂ පහ සහ තුන. ලක්ෂ පහයි තුනයි ගත කළ ගත්තයින් පස්සේ. පැහැදිලිනි. එතකොට මේ සමීකරණයේ ආරම්භක මුල් අවස්ථාව තමයි. එතකොට වත්කම් පැත්තේ රුපියල් ලක්ෂ 8ක් තියෙනවා. හිමිකම් පැත්තේ ලක්ෂ 5කුත් ධන කියලා දාලා ඉවරලා වගකීම ලක්ෂ 3කුත් හැටියට මේක සඳහන් කරන්නට පුළුවන්. දෙත් ළමයි අපි හිතමු අයිතිකරුවා විසින් රුපියල් 8 ලක්ෂයක ප්‍රාග්ධනයක් යොදවන. එනම් මොකක්ද? වත්කම රුපියල් ලක්ෂ 8යි, හිමිකම රුපියල් ලක්ෂ 8යි. වගකීම් නේ. බාහිර වගකීම මේ අවස්ථාව වෙනකොට නැහැ. පැහැදිලිනේ. ඒකෝ අපි හිතමු ව්‍යාපාරයක අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කළා. කිව්වයින් පස්සේ එහෙනම් ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 10ක මුදලක් ගලාගෙන එනවා. එහෙනම් වත්කම රුපියල් ලක්ෂ 10යි. එහෙනම් හිමිකමත් රුපියල් ලක්ෂ 10යි. එතකොට බාහිර වගකීමක් නැත්තම් එච්චරයි. නේ? එතකොට ඒ අතරේම කිව්වොතින් බැංකු ණයක් ලබා ගත්තා කිව්වනම් අන්න එතකොට අර වත්කම් පැත්තටත් එකතු වෙන්නට උනේ හිමිකම ධන වගකීම් කියන තැනට එකතු වෙන්නටත් උනේ. ඊට පස්සේ අපි තව ගණදෙනුමක් බලමු. රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු මිලදී ගත්තා ව්‍යාපාරේ. රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු මිලදී ගත්තා. දැන් කොහොමද එහෙනම් මේ ගිණුම් කරන සමීකරණයට මේ බලපෑම ඇති වෙන්නේ? එතකොට ළමයි මුදලින් රුපියල් ලක්ෂයක් අඩු වෙන්නට උනේ. මුදල් කියන වත්කමින් රුපියල් ලක්ෂයක් අඩු වෙනවා. හැබැයි සමීකරණයේ අනිත් පැත්තට බලපෑමක් වෙන්නේ නේ මේ ගණදෙනුව නිසා ලීබඩු කියන වත්කම තමයි ව්‍යාපාරයට ලැබෙන්නේ. එතනම් වත්කම් පැත්තේම සිදුවන වෙනස් වීමක්. වත්කම් පැත්තේම සිදුවන වෙනස් වීමක්. මුදල් කියන වත්කම අඩු වෙනවා, ලීබඩු කියන වත්කම එකතු වෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් ගිණුම් කරණයේදී ධන ඍණ වශයෙන් පෙන්වන්න පුළුවන්. කියන්නේ මුදල් වත්කම ඍණ ලකුණ යෙදීම හෝ වරහණක් යෙදීම මගින් ඒක අපිට පෙන්වන්න කරන්න පුළුවන්. එතකොට ලීබඩු කියන වත්කම ව්‍යාපාරයට එකතු වෙනවා. ඒක ධන ලකුණෙන් පෙන්වන්න පුළුවන්. ඒතර සමීකරණේ අනෙක් පැත්තට බලපෑමක් සිද්ධ වෙන්නේ පැහැදිලි. ඊළඟ බලන්න තුන්වන නිදසුන දෙවලුවෙන් පස්සේ රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. ඒතර රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගත්තම වෙන බලපෑම මොකක්ද? රුපියල් ලක්ෂ 3ක් මුදල් ලැබෙනවා ව්‍යාපාරයට. ලක්ෂ 3ක මුදල. එහෙනම් වත්කම රුපියල් ලක්ෂ 3කින් වැඩි වෙනවා. වත්කම වැඩි වෙනවා. දැන් දරුවනි හිමිකමට එහෙම නැත්නම් ප්‍රාග්ධනයට මේක බලපෑමක් වෙනවද? වෙන්නේ නැහැ. වෙන්නේ කොහේද එහෙනම්? අපි දැන් සමීකරණ ලිව හිමිකම ධන වගකීම් එනම් බාහිර පාර්ශවයකට අපි රුපියල් ලක්ෂ 3ක් බැංකුවට ගෙවන්න. අන්න එතනදී වගකීම් පැත්තට ලක්ෂ 3ක් එකතු වෙනවා. එතකොට පැහැදිලිනේ සමීකරණේ බැංකු ණයක් ගත්තම මුදල් කියන වත්කම වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ බලපෑමක් වෙන්නේ නැහැ. බාහිර පාර්ශවයකට නම් වගකීමට ලක්ෂ 3ක් එකතු වෙනවා. ඒ අනුව තමයි මේ සමීකරණේ බලපෑම ඇති වෙන්නේ. ඊට පස්සේ මේ නිදසුනක් සහ වගුවක් ඔබේ පෙළ පොතේ දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඔබ තනියෙන් පසුව මේක මේ ගැටලු තියෙන තැන් බලලා විසඳුවා නම් විසඳා ගන්න උත්සාහ කරා නම් ඒක හොඳයි. අපි මේ නිදසුන පොඩ්ඩක් බලමු දරුවනි. බලන්න නිහාරා විසින් ආරම්භ කරන ලැබූ පරිගණක යන්ත්‍ර අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයේ පළමු මාසයට අදාළව පහත ගනුදෙනු ඔබට සපය ඇත. එතකොට මේ පහත දීලා තියෙන වගුවට මේ ගනුදෙනු වල බලපෑම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. රුපියල් 5 ලක්ෂයක ප්‍රාග්ධනයක් යෙදවීම. එතකොට ආරම්භයේදී අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් යොදවනවා නිහාරා. දැන් මෙතන මේ වගුවේ බලන්න ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් යෙදුවම අර වත්කම් ටික සමන්විත වෙන ආකාරය තමයි මේ දීලා තියෙන්නේ උපකරණ ස්ථාවර තැන්පතු සහ මුදල්. එහෙනම් මුදල් කියන වත්කම රුපියල් ලක්ෂ 5කින් ඉහළය. ඔන්න ධන ලක්ෂ 5 කියලා දැම්. අයිතිකරු නිහාරා මේ මුදල් යදවුවේ ඒ නිසා හිමිකම ලක්ෂ 5යි. කියන ව්‍යාපාරයෙන් කවදා හෝ දවසක යාට ලැබිය යුතු යාගේ හිමිකම ලක්ෂ 5යි. පැහැදිලිනේ බලන්න. ඊට දෙවනි ගණදෙනුව රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම. ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගත්තම මොකද වෙන්නේ? ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක මුදලක් ලැබෙනවා. ඒ නිසා මුදල් කියන වත්කම ලක්ෂ 2කින් වැඩි වෙනවා. මේ බැංකු ණය බාහිර වගකීමක් නිසා වගකීම් වලට ලක්ෂ 2ක් එකතු වෙනවා. හිමිකමට බලපෑමක් නැහැ. පැහැදිලිනේ? හොඳයි. තුන්වෙනි ගණිතිනුව බලන්න රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පත් ගිණුමක ආයෝජනය කිරීම. ඔබ දන්නවා ස්ථාවර තැන්පතු ගිණුමක් කියලා කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා නිශ්චිත පොලියක් යටතේ මුදල් තැන්පත් කිරීමක්. ඒතර මේක ආයෝජනයක්. ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් කිසියම් මුදලක් යොදවනවා නම් ඒකට අපි කියනවා ආයෝජනය. ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් මුදලක් යොදවන එක අපි කියනවා ආයෝජනය. එතකොට අන්න දැන් එතකොට වත්කම ස්ථාවර වත්කම් කියන එකට රුපියල් ලක්ෂයක් එකතු වෙලා මුදල් කියන වත්කමෙන් රුපියල් ලක්ෂයක් අඩු වෙනවා. එතකොට මෙතනදී සමීකරණේ එකම පැත්තක විතරයි මේ බලපෑම ඇති වුනේ. සමීකරණේ අනිත් පැත්තට හිමිකමටවත් වගකීම් වලටවත් බලපෑමක් ඇති වුනේ නැහැ. පැහැදිලිම නිසා ස්ථාවර තැන්පතු ධන රුපියල් ලක්ෂය කියලත් මුදල් ඍණ ලක්ෂය කියලත් මෙතන පැහැදිලි වෙනවා. ඊට පස්සේ හතරවෙනි ගණදෙනුව බලන්න. පරිගණක අලුත් වැඩියාවෙන් රුපියල් 60,000ක ආදායමක් ලැබීම. රුපියල් 60,000ක ආදායමක් ලැබෙනවා. පැහැදිලි? එතකොට මුදල් රුපියල් 60,000ක ව්‍යාපාරයේ මුදල් රුපියල් 60,000කින් වැඩි වෙනවා. එතකොට ආදායමක් නම් අපි කිව්ව මොකක්ද? හිමිකම වැඩි වෙනවා, වියදමක් නම් අඩු වෙනවා. ඒ අනුව හිමිකම රුපියල් 60,000කින් වැඩි වෙනවා. මුදල් කියන මුද්වත්කම රුපියල් 60,000කින් වැඩි වෙනවා. හිමිකම රුපියල් 60,000කින් වැඩි වෙනවා. ඊට පස්සේ තම පෞද්ගලික කටයුතු සඳහා නිහාරා රුපියල් 20,000ක් ව්‍යාපාරයෙන් ලබා ගැනීම. ඒතර අපි මීට පෙර අරගෙනුම් හඳින්නීමේදී අපි ඔබට මතක් කරා ව්‍යාපාරිකයා පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා මුදල් හෝ බහණ්ඩ ව්‍යාපාරේ ඉවත් කරගන්නව නම් ඒවා අපි හඳුන්වන්නේ ගැණිලි කියලා. ගැණිලි. ඒ අනුව රුපියල් 20,000ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තා නම් මුදල් රුපියල් 20,000ක් අඩු වෙන්නට ඕනේ. ඒ වගේම ඔහුගේ හිමිකමෙන් 20,000ක් අඩු වෙනවා. ඔහුට ලැබෙන්න තියෙන හිමිකමෙන් රුපියල් 20,000ක් අඩු වෙනවා. එතකොට පැහැදිලිනේ මුදල් කියන වත්කමෙන් 20,000ක් ඍණ, හිමිකම 20,000ක් ඍණ. ඒ අනුව සමීකරණේ දෙපැත්තට වෙන බලපෑම නිතරම අවධානයට යොමු කළ යුතුය. අවධානයට ගන්න. ඊට පස්සේ ගන්න දිනුව බලන්න රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ ලබා ගැනීම. එතකොට රුපියල් ලක්ෂයක් ගෙවලා උපකරණ ගත්තා නම් ව්‍යාපාරයේ පරිහරණය සඳහා උපකරණ ගත්තා නම් මොකද වෙන්නේ? උපකරණ කියන්නේත් වත්කමක්, මුදල් කියන්නේත් වත්කමක්. එම නිසා මුදල් කියන වත්කමෙන් ලක්ෂයක් අඩු වෙලා උපකරණ කියන වත්කම ලක්ෂයකින් වැඩි වෙනවා. එතකොට මේකත් එකම පැත්තේ ගිනු සමීකරණේ වත්කම් පැත්තේ වූ වෙනස්කමක් විතරයි. ඊට පස්සේ බලන්න රුපියල් 5000ක් මාසික දුරකථන බිල ගෙවීම. එතකොට මේක ව්‍යාපාරයේට වියදමක්. රුපියල් 5000ක දුරකථන බිල ව්‍යාපාරේ ගෙවුවා. එතකොට වියදමක් නිසා හිමිකමෙන් 5000ක් අඩු වෙනවා. මුදල් කියන වත්කමෙන් 5000ක් අඩු. එතකොට සමීකරණේ දෙපැත්ත හැම වෙලාවෙම අවධානය යොමු කරන්නට ඕනේ. සමීකරණේ දෙපැත්තට බලන්න. ඊට පස්සේ නිහාරා රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. එතකොට ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනෙ යෙදුවා නම් මොකද්ද වෙන්නේ? මුදල් කියන වත්කම ව්‍යාපාරයේ වැඩි වෙන්නට ඕනේ. ඒ වගේම අපි කලිමුත් කිව්වා හිමිකම වැඩි වෙනවා. අමතර ප්‍රාග්ධනයක් යෙදවීම නිසා හිමිකම වැඩි වෙනවා. පැහැදිලි. ඊට පස්සේ රුපියල් 20000ක බැංකු ණය පියවීම. ව්‍යාපාරයෙන් ලබාගෙන තිබුණු බැංකු ණය රුපියල් 20000ක් පියවන. දැන් මොකද්ද වෙන්නේ ළමයි? ව්‍යාපාරයේ මුදලින් රුපියල් 20000ක් අඩු වෙලා බැංකු ණයමුත් 20000ක් අඩු වෙනවා. ඒක සමීකරණේ දෙපැත්තම තුලණය වෙනවා. නේ? දෙපැත්තම ඒක බලපෑම වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ හැකියතාක් දුරට මේ ඝනදෙනුවක සිදුවන ද්විත්ව බලපෑම දෙපැත්තට සිදුවන බලපෑම අනුව තමයි ඔබ මේක තීරණය කරන්නට ඕනේ. පස්සේ වගේම තව නිදසුනක් මේකේ තියෙනවා. ඔබ පෙළපොතේ බලන්න සඳමිණිගේ ව්‍යාපාරයේ ළමයි තරු දෙකක් දාලා තිබුණාට ඒක වර්ෂයක් ඔබ දාගන්නට ඕනේ. වසර ගණනාවක් පොත් පාවිච්චි කරන නිසා තමයි මේ ඉරි දෙකක් තියෙන්නේ. ඒ නිසා අපි හිතමු 2020 8/1 දිනට පහත සඳහන් විශේෂ දක්නට ලැබිනි. ඒතර වත්කම් තියෙනවා ලීබඩු උපකරණ ලක්ෂ 3යි බහණ්ඩ තොගය ලක්ෂ 2යි ණය ගැතියෝ ලක්ෂයයි මුදල් ලක්ෂ 2යි. පැහැදිලිනේ. එතකොට වගකීම් තියෙනවා බැංකු ණය ලක්ෂ 3යි ණය හිමියෝ ලක්ෂයයි. එතකොට මේ තොරතුරුත් එක්කම ගණදෙනු ටිකක් දීලා තිනා මේ ගණදෙනු වල සිදුවන බලපෑම කොහොමද කියන්නේ. එතකොට මේ දීලා තියෙන තොරතුරු දිහා බැලුවයින් පස්සේ දරුවනේ අපි දැන් ගිනුම් කරන සමීකරණෙන් ඉගෙන ගත්තා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. දැන් යම්කිසි අවස්ථාවකදී ව්‍යාපාරේ වත්කම් හිමිකම් සහ වගකීම් වලට සමාන වෙන්නට ඕනේ. එතකොට දැන් මෙතන අපිට අගෝස්තු මාසේ පළවෙනිදාට දීලා තියෙන තොරතුරු ටික බැලුවයින් පස්සේ වත්කම් තියෙනවා ලීබඩු උපකරණ ලක්ෂ 3යි බහණ්ඩ තොගයේ ලක්ෂ 2යි ණය ගැතියෝ ලක්ෂයයි මුදල් ලක්ෂ 2යි. එකතුව කීයද? ලක්ෂ 8යි. වගකීම් පැත්තේ තියෙනවා බැංකු ණය ලක්ෂ 3යි ණය හිමියෝ ලක්ෂයයි ලක්ෂ 4යි. එහෙනම් දුවේ පුතේ ඔබට අවබෝධයක් තියෙන්නට ඕනේ. එහෙනම් මෙම සඳමිණිගේ ව්‍යාපාරේ හිමිකම කොච්චරද? කල්පනා කරන්න. වත්කම් වලින් වගකීම් ටික අඩු කරායින් පස්සේ ඒක සමානයි අපි හිමිකම් කියලා කිව්වා. එහෙනම් වත්කම් ලක්ෂ 8යි වගකීම් ලක්ෂ 4යි. බැංකු ණය ලක්ෂ 3යි ණය හිමියෝ ලක්ෂයයි ලක්ෂ 4යි. එහෙනම් හිමිකම ලක්ෂ 4යි. ඒක ගණනය කරන ආකාරය ඔබේ පෙළපොතේ පහතින් සඳහන් කරලා තියෙනවා. හිමිකම සමානයි මුළු වත්කම් ඍණ වගකීම්. මුළුවත්කම් ටිකේ එකතුව රුපියල් ලක්ෂ අටකොත් වගකීම් ටිකේ එකතුව රුපියල් ලක්ෂ හතරක් ගත්තයින් පස්සේ හිමිකම ලක්ෂ හතරයි කියන එක පැහැදිලි. එතකොට දැන් අන්න ඒ අනුව ඒ ගණදෙනු ටික වගුවක ඇතුළත් කරන ආකාරය නැවත ඔබල බලන්න පුළුවන්. ඇතුළත් කරන ආකාරය බලන්න දරුවනි, වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා මේ වගුව සකස් කරලා තියෙනවා. ඒතර මුලින්ම ඔබ කරන්නට ඕනේ අර ආරම්භක ශේෂ ටික ඇතුළත් කරන්න ඕනේ. අපිට දැන් දීලා තියෙන තොරතුරු ටික ඇතුළත් කරන්න. ලීබඩු උපකරණ රුපියල් ලක්ෂ 3යි. බහාණ්ඩ තොගය ලක්ෂ 2යි. ණය ගැතියෝ රුපියල් ලක්ෂයයි. මුදල් ලක්ෂ 2යි. හිමිකම දැන් අපි ගණනය කරා, ඒ අනුව ලක්ෂ 4යි. බැංකු ණය ලක්ෂ 3යි. ණය හිමියෝ ලක්ෂයයි. ඔය පළවෙනි තීරයේ දාලා තියෙන මොකක්ද? ආරම්භක ශේෂ. ඊට පස්සේ දැන් ඔබට පුළුවන් ගණදෙනු ටික මේ කාලය තුල සිදුවෙච්ච ගණදෙනු ටික ඇතුළත් කරගෙන යන්න. දැන් බලන්න, විකිණීම සඳහා රුපියල් ලක්ෂයක් වටිනා බහණ්ඩ තොගයක් මිලදී ගැනීම. විකිණීම සඳහා බහණ්ඩ තොගයක් මිලදී ගැනීම. දැන් දරුවනි මොකද්ද වෙන්නේ? විකිණීම සඳහා බහණ්ඩ තොගයක් මිලදී ගත්තා නම් මුදල් ශේෂය රුපියල් ලක්ෂයකින් අඩු වෙන. මුදල් ශේෂය ලක්ෂයකින් අඩු වෙන. හැබැයි බහණ්ඩ තොගය කියලා කියන්නේ වත්කමක්. එහෙනම් ඒ බහණ්ඩ තොගය ලක්ෂයකින් වැඩි වෙන. ඒතර සමීකරණේ එකම පැත්තකට වෙච්ච බලපෑමක්. නැවත කියනවා, විකිණීම සඳහා රුපියල් ලක්ෂයක බහණ්ඩ තොගයක් මිලදී ගත්තා නම් මුදලින් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරය අඩු වෙනවා, තොගයට ලක්ෂයක් එකතු වෙනවා. මේ දෙකම වත්කම් නිසා සමීකරණේ එක පැත්තකට පමණයි මේ බලපෑම ඇති වෙන්නේ. දෙවෙනි ගණදෙනුව බලන්න. රුපියල් ලක්ෂයකට මිලදීගත් බහණ්ඩ තොගයක් 125,000කට අත්පිට මුදලට විකිණීම. ඔන්න දැන් අලුත් සංකල්පයක් ඔබ ඉගෙන ගන්නට උනේ. රුපියල් ලක්ෂයකට මිලදීගත් බහණ්ඩ තොගයක් 125,000කට විකුණන. දැන් කල්පනා කරන්න බලන්න. එහෙනම් තොගය කියන එකෙන් අඩු වෙන්න ඕන කොච්චරද? රුපියල් ලක්ෂය. දැන් අත්පිට මුදලට මේ ගණදිනුව සිද්ධ වුණේ, එහෙනම් ව්‍යාපාරයට මුදල් ලැබුණා රුපියල් 125,000. එහෙනම් මුදල් කියන වත්කමට එකතු වෙනවා 125,000. දැන් දරුවනි ඔන්න බලන්න සමීකරණේ වත්කම් පැත්ත මොකද්ද වෙලා තියෙන්නේ? බහණ්ඩ තොගයෙන් ලක්ෂයක් අඩු වුණා, මුදල් පැත්තට 125,000ක් එකතු වුණා. සමීකරණය තුලණය වෙන්නේ නේ වත්කම් පැත්ත දැන් 25,000කින් වැඩි. ඇයි? ඍණ ලක්ෂයයි ධන 125,000යි. එහෙනම් 25,000කින් වැඩි. එහෙනම් මෙන්න මේ 25,000 මොකක්ද? මේ 25,000 තමයි මේ බහණ්ඩ තොගයේ විකිණීමෙන් ලැබිච්ච ලාභය. ඒ අනුව මේ ලාභය අයිති කාටද? ව්‍යාපාරයේ අයිතිකරුට. එහෙනම් හිමිකම ධන 25,000 කියලා සටහන් කරලා තියෙන එක. හිමිකමට 25,000ක් එකතු වෙන්නට ඕනේ. එහෙනම් අයිතිකරුගේ හිමිකම 25,000කින් වැඩි වෙනවා. ඒක ඒ විදිහ ගණදිනු නැවත බලන්න. ලක්ෂයක බහණ්ඩ තොගයක් 125,000කට විකුණුවාම තොගයෙන් ලක්ෂයක් අඩු වෙනවා, මුදල් වත්කම 125,000කින් වැඩි වෙනවා. එතකොට වත්කම් පැත්තේම දැන් 25,000ක් වැඩි වෙනවා, වැඩි වෙලා තියෙන නිසා 25,000 අනිත් පැත්තෙන් හිමිකමට එකතු කරන්න. පැහැදිලිනි. හොඳයි. දැන් තුන්වෙනි ගණදෙනුව බලන්න. බැංකු 9 රුපියල් 50,000ක් පියවීම. ව්‍යාපාරයේ අරගෙන තියෙන බැංකු 9කින් රුපියල් 50,000ක් පියවන. මොකද්ද වෙන්නේ? මුදල් කියන වත්කමෙන් 50,000ක් අඩු වෙලා බැංකු 9, ඒ කියන්නේ වගකීමෙන් රුපියල් 50,000ක් අඩු වෙනවා. එහෙනම් දෙපැත්තම සමීකරණයේ දෙපැත්තටම 50,000 අඩු වීම නිසා තුලණය වෙනවා. බැංකු 9 රුපියල් 50,000ක් පියවීම. පැහැදිලිනේ? හොඳයි. ඊට පස්සේ වැටුප් සඳහා රුපියල් ලක්ෂ රුපියල් 10,000ක් ගෙවීම. වැටුප් සඳහා 10,000ක්. ඒකට වැටුප කියලා මොකක්ද අපි වියදම. එහෙනම් මුදලින් 10,000ක් අඩු වෙනවා. වියදමක් නම් හිමිකමින් 10,000ක් අඩු වෙනවා. බලපෑම් පැහැදිලි. ඊට පස්සේ ව්‍යාපාරයේ විකිණීමට ඇති භාණ්ඩ වලින් 20,000ක් පිරිවැය වූ භාණ්ඩ සඳමිනි තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගැනීම. පැහැදිලිනේ? එතකොට ව්‍යාපාරයේ විකිණීමට තිබූ භාණ්ඩ වලින් 20,000ක් පිරිවැය වෙච්ච භාණ්ඩ තොගයක් මම ගන්න. එහෙනම් මොකද්ද මේ කරලා තියෙන්නේ? ගැනිලි. එයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගත්තු එකක්. සම මුදල් ගැනිලි නෙවෙයිනේ, මුදල් අඩු වෙන්නේ නෑ එහෙනම්. එහෙනම් අඩු වෙන්නේ මොකක්ද? තොගයෙන් 20,000ක් අඩු වෙනවා. තොගයෙන් තොගයේ ඍණ පියල් 20,000යි. එහෙනම් අඩු වෙන්නේ කොහෙන්ද? හිමිකමින් රුපියල් 20,000ක් අඩු වෙනවා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා කියූප එක තමයි දැන් ඔබ පැහැදිලි කරගන්නේ. පැහැදිලි? ගැනිලි නිසා බහාණ්ඩ ගැනිලි නම් තොගයෙන් අඩු වෙනවා. ඒතර වචනේ දීලා තිබුණ ඉතින් ගැනුම් කියලා එතනින් අඩු කරන්න, තොගය කියලා දීලා තිබුණ නම් තොගයෙන් අඩු කරන්න, අනිත් පැත්තේ හිමිකමෙන් අඩු කරන්න. ඊට පස්සේ බලන්න රුපියල් 50,000ක් වටිනා ලී බඩු කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගැනීම. රුපියල් 50,000ක් වටිනා ලී බඩු මේවා ගති විකුණන්න නෙවෙයි, කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා. එතකොට මෙතන වත්කම් පැත්තෙම ඇතිවන වෙනසක්. එහෙමනම් මුදල් කියන වත්කමෙන් රුපියල් 50,000ක් අඩු වෙනවා. ලී බඩු කියන වත්කම 50,000ක් වැඩි වෙනවා. එතකොට වත්කම් පැත්තෙම සිදුවෙච්ච වෙනස් වීම. ඊට පස්සේ විකිණීම සඳහා රුපියල් 200,000ක් වටිනා බහණ්ඩ ණය පදනම මත මිලදී ගැනීම. දැන් දරුවනේ මිලදී ගැනීම ණයට වෙන්න පුළුවන්, මුදලට වෙන්න පුළුවන්. ඒතර මෙතන තියෙන්නේ විකිණීම සඳහා රුපියල් 200,000ක් වටිනා බහණ්ඩ ණය පදනම මත මිලදී ගැනීම. එහෙනම් රුපියල් 200,000ක් මොකද තොගයට එකතු වෙන්නට ඕනේ. රුපියල් 200,000ක් තොගයට එකතු වෙන්නට ඕනේ. එහෙනම් ගත්තේ ණය පදනම නිසා මුදලින් අඩු වෙන්නේ නැහැ. වගකීමක් හැටියට මේක බාහිර පාර්ශ්වයකට ගෙවිය යුතු වගකීමක්. ඒ නිසා එකතු වෙනවා වගකීම් පැත්තට. අපි ගෙවන්නට ඕන එක. පැහැදිලිනේ? තොගයට මේ පැත්තෙන් එකතු වෙනවා, අනිත් පැත්තේ වගකීම් වලට එකතු වෙනවා. එතකොට දෙපැත්තම තුලණේ වෙනවා. ඊළඟ ගණදෙනුව බලන්න. රුපියල් 60,000කට මිලදීගත් බහණ්ඩ තොගයක් ලක්ෂයකට විකිණීම. අපි දැන් කලින් ගණදෙනුවක් කරා, මේකේ දෙවෙනි ගණදෙනුව. අර ලක්ෂයක එකක් 125,000කට විකිණීම වගේ එකක් තමයි මේ. රුපියල් 60,000කට මිලදීගත් බහණ්ඩ තොගයක් රුපියල් ලක්ෂයකට විකිණීම. දැන් බලන්න. එතකොට තොගයෙන් අඩු වෙන්නේ කොච්චරද? 60,000යි. මුදල් කියන වත්කමට එකතු වෙනවා රුපියල් ලක්ෂයක්. එහෙමනම් 40,000ක් ලාභ ලැබලා තමයි මේ බහණ්ඩ විකිණීම සිද්ධ වෙලා තියෙන්නේ. එම නිසා ඒ 40,000, කියන්නේ දැන් වත්කම් පැත්තේ වැඩියෙන් තියෙන 40,000 අනිත් පැත්තෙන් හිමිකමට එකතු කරන්නට ඕනේ. කියන්නේ හිමිකම වැඩි වෙනවා. මේ ලැබපු ලාභය නිසා හිමිකම වැඩි වෙයි. එතකොට තොගයෙන් 60,000ක් අඩු වෙනවා. ඒ කියන්නේ භාණ්ඩ තොගයෙන් 60,000ක් අඩු වෙලා මුදල් කියන වත්කමට ලක්ෂයක් එකතු වෙනවා. දැන් එතකොට බලපෑම තමයි වත්කම් පැත්තේ 40,000ක් වැඩි. මේ ගණදිනුව නිසා ඒ නිසා හිමිකමට 40,000ක් එකතු කරන්න. පැහැදිලි නේද? ඊළඟ ගණදිනුව රුපියල් 80,000ක් ණය ගැතියන්ගෙන් ලැබීම. කියන්නේ ණය ගැතියන්ගෙන් අපිට මුදල් ලැබෙනවා. ණය ගැතියෝ කියන්නේ කවුද ළමයි? අපි ණයට බහින්ද විකුණුවොත් ඒකට අපිට සල්ලි ගෙවන්නට ඕනේ. අක්කිට මුදලට නැතුව ණයට බහින්ද විකුණන. ණයට බහින්ද විකිනීම නිසා ඇතිවෙනවා ණය ගැතියෝ. ණයට බහින්ද ගැනීම නිසා ඇතිවෙනවා ණය හිමියෝ. ණය හිමි ණය ගැති කියන එක දරුවන් විශේෂයෙන්ම නිකන් පටලවා ගන්න එකක් නිසා හරි අවබෝධිකින් මේක තියෙන ණයට බහින්ද විකුණුවාම අපිට සල්ලි ලැබෙන්න ඕනේ. එහෙනම් ණය ගැති. අපි ණයට බඩු ගත්තොත් ණය හිමියෝ අපි සල්ලි ගෙවන්න ඕනේ. ණය හිමියෝ වගකීමක් ණය ගැතියෝ වත්කම. ජංගම වත්කම. ඒ නිසා රුපියල් 80,000ක් ණය ගැතියන්ගෙන් ලැබෙනවා දැන් අපිට. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද මේක? මුදල් කියන්නේත් වත්කමක්. ණය ගැතියෝ කියන්නේත් වත්කමක්. නිසා වත්කම් පැත්තේ ඇතිවන බලපෑම. වත්කම් පැත්තේ ඇතිවන බලපෑම. ඒ නිසා මුදල් ධන මුදලට එකතු වෙනවා 80,000ක්. වත්කම් පැත්තේම තියෙන ණය ගැතියන්ගෙන් 80,000ක් අඩු වෙනවා. එතකොට සමීකරණේ එක පැත්තක විතරයි මේ බලපෑම ඇති වෙන්නේ. පැහැදිලි? මුදල් කියන වත්කම 80,000කින් වැඩි වෙනවා. ණය ගැති වත්කම අඩු වෙනවා. ණය ගැතිව අපිට මුදල් ගෙවීම නිසා. ඒතර මේක එකම පාර්ශ්ව එකම පැත්තේ සිදුවන ගණදිනුවක් නිසා. ණය ගැතියොත් වත්කම මුදලොත් වත්කම. එම නිසා අපි ඊළඟ එක බලමු. රුපියල් 50,000ක් ණය හිමියන්ට ගෙවීම. රුපියල් 50,000ක් ණය හිමියන්ට ගෙවුවයින් පස්සේ මොකක්ද වෙන්නේ දරුවනි? වගකීමක් අඩු වෙනවා. ඒ නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. කියන්නේ මුදල් කියන වත්කම් පැත්තේ නම් ඍණ 50,000යි. අනෙක් පැත්තෙන් වගකීමක් අඩු වෙනවා. ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. ඒතර ඍණ 50,000. පැහැදිලිනි? මෙන්න මේ ගණදෙනු ටික අපි දැන් කතා කරගෙන ගියා. එතකොට ඒ අනුව ඔබට නිර්වෘල් වෙයි කියලා අපි හිතනවා. ඒ අනුව පුළුවන් තරම එනික ගන්න දෙනුවක් නේ අභ්‍යාස වැඩි වැඩියෙන් මේ ගිනුම්කරණයේ විශේෂයේදී වැඩි වැඩියෙන් ඔබ අභ්‍යාස කරන්නට ඕනේ. වැඩි වැඩියෙන් අභ්‍යාස කරනකොට තමයි ඊ ගන්න දෙනුමේ ඇතිවන බලපෑම වත්කම් වලට ඇතිවන බලපෑම වගකීම් වලට ඇතිවන බලපෑම මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒ අනුව දැන් මෙතන ලීබඩ උපකරණ වත්කම් බහණ්ඩ තොගය වත්කම් ණය ගැතියෝ වත්කම් මුදල් වත්කම්. එතකොට මේ තීරු හතරක් යටතේම දීලා තියෙන්නේ වත්කම්. ඒතර එකිනෙකට වෙන බලපෑම වඩා නිර්වෘල් කරගන්න තමයි එහෙම වර්ගීකරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ හිමිකම් දන වගකීම් ඒ පැත්තෙත් බලන්න හිමිකම වෙනම තීරුවකත් බැංකු ණය බාහිර වගකීමක් නිසා වෙනම තීරුවකත් ණය හිමියෝ වෙනම තීරුවකත් දීලා තියෙනවා. ඊට අවසාන වශයෙන් වත්කම් සමාන හිමිකම් දන වගකීම් කියන සමීකරණ අනුව මේ 350,000 ධන 320,000 ධන 120,000 ධන 145,000 මේ ටික එකතුවට එනම් මේ පැත් එකතුව සමාන වෙන්නට ඕනේ. මේ 435,000යි 250,000යි මෙතන අපව 250,000යි. එතකොට වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියන මේ සමීකරණේ ඔබට මනාවබෝධයක් ඇති කරගන්නම් නිතර නිතර අභ්‍යාසවල යෙදෙන්නට ඕනේ. එලෙස අභ්‍යාසවල යෙදීම තුළින් තමයි මේ ගිණුම් කරන සමීකරණේ නිර්වෘල්ව අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඔබට තවත් අභ්‍යාසයක් තවත් හුරුවක්ක පෙර හුරුවක් වගේ මේක දීලා තියෙනවා. මේ රුවන්තිගේ ව්‍යාපාරයේ අපි හිතමු 2020 ජූලි 1 වෙනි දින පහත ශේෂ දක්නට ලැබි. එතකොට දැන් අපි අර කලින් අභ්‍යාසි කරා වගේම ඔබ වත්කම් සහ වගකීම් මනවින් අවබෝධ කරගෙන තමයි මේක බලන්න ඕනේ. ඒක මෝටර රථ වත්කමක්, බහණ්ඩ තොගය වත්කමක්, මුදල් වත්කමක්, බැංකු ණය වගකීමක්, ණය හිමියෝ වගකීමක්, ප්‍රාග්ධනය හිමිකම කියන එක සැලකලා අර ආරම්භක ශේෂ ටික ඒකේ දායනට උනේ. ඒ ආරම්භක ශේෂ ටික එහෙම සටහන් කරලා මේකේ දීලා තියෙන ඒ ඝනදෙනු ටික මේ වගුවේ දීලා තියෙනවා. ඒක නැවත වාරයක් ඒ වගුවේ අධ්‍යයනය කරලා ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සමීකරණයට වන බලපෑම කුමක්ද කියලා. ඊට පස්සේ ඊළඟ පිටුවේ ඒ දීලා තියෙනවා තවත් ඒ විදිහේ නිදසුණක්. ඒකත් ඔබ අධ්‍යයනය කරන්නට ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමෙන් අපි බලමු ව්‍යාපාරයක හිමිකම වෙනස් වන ආකාරය කොහොමද කියන එක. ව්‍යාපාරයක හිමිකම වෙනස් වන ආකාරය කොහොමද කියන එක බලමු. එතකොට විශේෂයෙන්ම මේ ගිණුම් කරන සමීකරණේ වත්කම් සමාන හිමිකම් දන වගකීම් කියන එක ප්‍රසාරණය කරමින් ඒ ඝනදෙනු වල බලපෑම තමයි අද දවසේ අපි කතා කරේ. එතකොට ඔබ මේ අභ්‍යාස වැඩි වැඩියෙන් කරලා ඊවග නියරිලා මේ ගැටලු විසඳා ගැනීම තුළින් ඉතාම ප්‍රියමනාප විෂයක් බවට මේක පත් කර ගන්නට ඕනේ. ගිණුම් කරණේ කොටසට වැඩි නැඹුරුවක් වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබලා දෙන්නේ. ඒ නිසා අද දවසේ අපි පාඩම මෙතකින් නිමා කරනවා. ඔබ හැම දිනාටම ආදරණීය දුවේ පුතේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මෙවන් සමයක. එහෙනම් බොහොම ස්තුතියි.